මිළඟට ගරු විජිත බේරුගඩ මැත්තුමා විනාඩි 10ක කාලයක් තියෙන ඔබතුමාට.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අදහස් ඉදිරිපත් කරන අවස්ථාවේ මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හුඟක් වෙලාවට විපක්ෂය මේ අයවැය පිළිබඳව බිල් එක දකිනවා. මොකද මේ අයවැය ඉදිරිපත් කරපු වාතාවරණය දිහා බැලුවම මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ඉතා සංයමයකින් මේ රටේ තත්ත්වය හොඳට අවබෝධ කරගෙන අනාගත දැක්මක් ඇතුව විචාරශීලී ප්‍රායෝගික අයවැයක් තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. සාමාන්‍ය විපක්ෂයේ දකින්නේ වැටුප් වැඩි කරන, බඩු මිල අඩු කරන සාමාන්‍ය සිල්ලර අයවැයක් විදිහට තමයි විපක්ෂය නිතර දකින්නේ. හැබැයි මේ වසංගත තත්ත්වයක් නිසා, ස්වභාවික වේශනයක් නිසා මුළු ලෝකෙම වගේම මේ රටටත් ඒකට මුහුණ දීලා තියෙන අවස්ථාවක, ඒ සියල්ලෙන් ආරක්ෂා වෙලා මේ රටේ ජනතාවගේ වටිනා ජීවිත ආරක්ෂා කරගෙන මේ රටේ ජන ජීවිතය ගොඩනගන්නට අවශ්‍ය යෝජනා ඇතුළත් අයවැයක් තමයි අපි ගරු මුදල් අමාත්‍යතුමා 2022 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළේ. අපි කල්පනා කරන්නට ඕන මේ අයවැයේදී සෑම සමාජ තීරුවක්ම, සෑම සමාජ ස්තරයක්ම ස්පර්ශ වන විදිහට, මුළු රටම වැළඳ ගන්න විදිහට අනාගත දැක්මක් සහිත ඉදිරිපත් කරපු අයවැයක් විදිහට මේ මොහොතේ සඳහන් කරන්නට අවශ්‍යයි. මේ අයවැය විශේෂ අවධානය යොමු කළා තියෙනවා උපදින් ඉන්න කුඩා බිරිඳගේ සිට ජීවිතයේ සැඳෑ සමය ගෙවන ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වාත්, පාසල් යන දරුවගේ සිට අනාගතයට දරුවගේ ජීවිතය හැඩගස්වන ගුරු විදුහල්පතිවරු දක්වාත් මේ අයවැය විශේෂ අවධානය යොමු කළා තියෙනවා. සාමාන්‍ය ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන ත්‍රිරෝද රථ හිමියාගේ සිට සමූහ වශයෙන් මගී ප්‍රවාහන පහසුකම් සලසන පෞද්ගලික බස් රථ හිමියා දක්වාත් අවධානය යොමු කළා තියෙනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයාගේ සිට අතුරුදහන් වූ පුද්ගලයාගේ පවුල් වල සුභසාධනය සඳහා අවධානය යොමු කරපු අයවැය. එක පැත්තකින් මේ රටේ නිෂ්පාදනය මුල් කරගත්ත ආර්ථිකයක් ගොඩනගන්නට, අපනයන ප්‍රවර්ධනය කරන ආර්ථිකයක් ගොඩනගන්නට අවශ්‍ය මූලික පදනම් මේ අයවැයෙන් දාලා තියෙනවා. ගෘහ කර්මාන්තයේදී සිටින කාන්තාවන්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට, ග්‍රාමීය මට්ටමේ ස්වයං රැකියා කරන විශේෂයෙන් පෙදරේරුවන්, වඩු කාර්මිකයින්, පින්තාරු කරන්නන්, ජලනල සවි කරන්නන්, විදුලි කාර්මිකයන්, එවැගේම ගරාජ් වැනි ස්වයං රැකියා ආයතන පවත්වාගෙන යන විසිතුරු මල් නිෂ්පාදකයන්, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකකරුවන්, ජංගම වෙළඳ සැල් පවත්වාගෙන යන එළවලු වෙළෙන්දම්, පළතුරු වෙළෙන්දම් උත්සව භාණ්ඩ සපයන්නන්, මේ කී නොකී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන විදිහට ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවධානය යොමු කරපු අයවැය. අපේ හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා අවධානය යොමු කරනකොට එතුමා බොහොම ඕනකමින් අවධානය යොමු කරනවා මා දුටුව. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ අයවැය තියෙනවා සෑම ග්‍රාම නිලධාරී වසමකටම මිලියන 3ක් ඍජුවම වෙන් කළා තියෙනවා. පළාත් පාලන කොට්ටාසයකට මිලියන 40ක් වෙන් කළා තියෙනවා. ඊළඟ අවුරුද්දේ සිට මිලියන 4ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙක් සඳහා ඒ කොට්ටාසය සංවර්ධනය කරන්නට, ඒක යටිතල පහසුකම් විතරක් නෙමෙයි ජීවනෝපාය සංවර්ධනයට, ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනයට, තිරසර පරිසර සංවර්ධනයට, සමාජ සුභසාධන සහ සමාජ සංවර්ධනයට විශාල වශයෙන් මුදල් වෙන් කරපු අයවැයක් මේක. මේ නිසා මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නට, ඔවුන්ගේ ජීවනෝපායන් නංවාලන්නට, වගේම අපනයන ආර්ථිකය දිනු කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ අයවැය තුළින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේ අයවැය යෝජනා දිහා බැලුවම සමහර වෙලාවට විපක්ෂය මේ අයවැය යෝජනා මතු පිටින් බලලා කතා කළත්, ඒ පිළිබඳව අපි ගැඹුරට කල්පනා කළොත් මේක අපිට ඕන විදිහට විග්‍රහ කරන්නට පුළුවන්. මේකදී අපි දකිනවා දිළිඳු ජනතාවට, විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා දිළිඳු ජනතාවට යම් අපහසුයක්, යම් ආදායම් මාර්ග අඩුවීමක් දකින්නට ලැබෙනවා. ඒක දිළිඳු ජනතාව විතරක් නෙමෙයි, ඒ වගේම ස්වයං රැකියා නිෂ්පාදකයට, ඒ වගේම සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට මේ තත්ත්වයත් බලපෑවා. ඉතින් මේ නිසා ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ අයගේ ආර්ථික ශක්තිය දිනු කරන්නට ඒ වැඩපිළිවෙල මේ අයවැයෙන් ලබලා දීලා තියෙනවා. දිළිඳු ජනතාවට සහන සැලසීම සඳහා, සහන මල්ලක් ලබා දීම සඳහා කෝටි 1500ක් වෙන් කළා තියෙනවා. මේවා තමයි බිම් මට්ටමට ප්‍රතිලාභ ගලා යන වැඩපිළිවෙල. අපි බ්‍රසිල් රාජපක්ෂ අමාත්‍යතුමා අයවැය කතාවදී සඳහන් කරා, මාළුවෙක් අල්ලලා දෙනවට වඩා බිලිපිත්තක් දීම වැදගත්. මේක සමාජ විද්‍යාඥයෙක් සඳහන් කරපු ඉතා වටිනා අප්‍රෝපදේශයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නට ඕන මුලදී මේ දිළිඳු ජනතාවට අවශ්‍ය සහන සැලසලා, ඒ වගේම මේ අයගේ ජීවත් වීම අයිතිය තහවුරු කරන්න. අනිත් පැත්තෙන් අපි දන්නවා වසර 25ක් පමණ මේ රටේ විසඳ ගන්න බැරුව තිබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව. දින 102ක් මේ අය උද්ඝෝෂණය කළා. හැබැයි ආණ්ඩුව නිරන්තරවම කිව්වා මේ අයගේ මේ වැටුප් විෂමතාව ඉවත් කරනවා කියලා. හැබැයි විපක්ෂය මේක පිටිපස්සෙන් ඉඳලා මේ උද්ඝෝෂණ වලට උල්පන්දම් දුන්නා. ඒකේ ප්‍රතිඵල විදියට අපි දන්නවා කොවිඩ් රැල්ලට මේකේ යම් බලපෑමක් සිද්ධ වුණා කියලා. හැබැයි මේ අයවැයෙන් ඒ අයට සාධාරණ ඉෂ්ට කරා. රුපියල් කෝටි 3000ක් අමතරව ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා ලබලා දුන්නා. ඒ වැටුප් සඳහා ගෙවන මිලියන 1,09,000ට අමතර. අනේ පැත්තෙන් අපි දන්නවා ජනතා වික්ති පෙරමුණ තරා කාලයක අපේ තරුණයෝ මහමගට අරගෙන ආවේ කොළඹට කිරි අපට කැකිරි කියලා. ඒ සමාජ විෂමතාවය වෙනුවෙන්, පළාත් අතර දිස්ත්‍රික් අතර තියෙන විෂමතාව වෙනුවෙන් ඒකට විසඳුමක් විදියට දිස්ත්‍රික් මට්ටමින් ඒ අසමානතාවය දුරස් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික මට්ටමේ රෝහලක් සහ පාසලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉතා වැදගත් යෝජනාවක්. අපි දන්නවා අපේ රටේ අපනයන ආර්ථික වර්ධනය කරනවට අමතරව සේවාවන් සඳහා ඒ ජාත්‍යන්තර ඉල්ලුම සපයන්නට අපේ ශ්‍රමිකයන් පුහුණු කරන්නට ඕන. අපේ අධ්‍යාපනයේ තැනට ගෙනියන්න ඕන. ඒ අධ්‍යාපනයේ තැනට ගෙනියෑම සඳහා දැනුම විතරක් නෙමෙයි කුසලතාවයත් ඒ දරුවන්ට ලබලා දෙන්න. අනාගතයේ දකින දරුවන් පිරිසක්, ජාත්‍යන්තර ජය ගන්න පුළුවන් දරුවන් පිරිසක් බිහි කරන්නට අවශ්‍ය සියලු පහසුකම් සහිත ජාතික පාසල් දහසක් දිනු කිරීම සඳහා ශාල මුදලක් මේ අයවැයෙන් ලේකෙනෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක විශේෂ කාරණයක් විදිහට සඳහන් කරන්නට ඕන. අනේ පැත්තෙන් සමෘද්ධි ව්‍යාපාරය මෙරටේ ජනගහණයෙන් 23%ක් සමෘද්ධි ප්‍රතිලාභී ලබන අය. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලාභී විදිහට ජීවත් වෙනවා.
ගරමතුමා තව විනාඩි 2යි.
ඒ අයට ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් සහනාධාර වැඩපිළිවෙලට එහා ගිය ග්‍රාමීය සංවර්ධනයට, නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ වෙන වැඩපිළිවෙලක් සඳහා මේ අයවැය ලේකණෙන් යෝජනා කළා තියෙනවා. ඒ නිසා සෑම සමාජ ස්තරයක්ම වැළඳ ගන්න, මේ සමාජ ස්තරයකටම හයිය දෙන්න පුළුවන් ඒ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගෙන ඉතා වටිනා අයවැය ලේකණයක් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරා. ඒ විතරක් නෙමෙයි, බදු අය කිරීමේදී සාධාරණ විදිහට බදු අය කරන වැඩපිළිවෙලක සඳහන් කළා තියෙනවා. මට පොඩි වෙලාවක් දෙන්න මේ පිළිබඳවත් සඳහන් කරන්න මුල අසන අරුඩ මන්ත්‍රීතුමනි, රුපියල් මිලියන 2000ට වඩා ආදායමක් උපයන අය හෝ සමාගම් වලින් 25%ක් අධිභාර බද්දක් අය කරන්නට යෝජනා කළා තියෙනවා. මේකෙන් අපේක්ෂා කරනවා රුපියල් බිලියන 100ක්. ඒ වගේම හුඟක් වෙලාවට බැංකු හා මූල්‍ය ආයතන විශාල වශයෙන් ආදායම් ලබනවා. බැංකු හා මූල්‍ය ආයතන මෙරටේ ග්‍රාමීය ජනතාවට එයාගේ ව්‍යාපාර දිනු කරගන්නට ණය මුදලක් අරගන්නට බැංකුවට ගියාම ඒකට අවශ්‍ය පහසුකම් හරියට දෙන්නේ නැහැ. අප සුරකුම් බරපතල විදියට ඉල්ලනවා. ඉතින් මේ නිසා විශාල වශයෙන් ආදායම් ලබන ඒ බැංකු හා මූල්‍ය ආයතනවලට ඒ වැට් බද්ද 15% ඉඳලා 18% දක්වා වැඩි කරනවා. ඒකෙන් රුපියල් බිලියන 140ක් උපයන්න අපේක්ෂා කරනවා. ඒ වගේම සිගරට් සඳහා, දුම්වැටි සඳහා බදු අය කිරීම සඳහා ඒ බද්ද පනවලා තියෙනවා. ඒ වගේම සුරාබදු වැඩි කරලා තියෙනවා. ඉතින් මේ වගේ බදු වැඩි කරලා මේ රටේ ආදායම් තර කරගන්නේ මේ රටේ අඩු ආදායම් ලබන ජනතාව ඒ ශක්තිමත් කරන්නට. අපි කවුරුත් දන්නවා යහපාලන ආණ්ඩුව කාලේ යහපාලන ආණ්ඩුවට එල්ල වුණු බරපතල චෝදනාවක් තමයි මහ බැංකු බැඳුම් කර ගනුදෙනු පර්පචුවල් ට්‍රෙසරි සමාගම අයතා විදිහට ලාභ ලැබපු ලැබලා උපයගත් රුපියල් කෝටි 850ක මුදලක් මහා භාණ්ඩාගාරයට ගැනීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. එනිසා අපි දකිනවා විපක්ෂය අර බොරදියේ මාළු දකින්නේ නැතුව බොරදියේ මාළු බාන්නේ නැතුව කලදුටු කල වලහේ ගන්නෙ නැතුව මේ ආවැලේ කනේ තියෙන සාධනීය ලක්ෂණ පෙන්වලා දෙන්න. අඩුපාඩු තියෙනවා නම් සංශෝධන අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන්න. මේ ආණ්ඩුව ජනතා අහිංසකාමී ආණ්ඩුවක් විදියට සාධනීය දේවල් ජනතාවට වැදගත් වෙන දේවල් මේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කරනවා නම් ඒවා පිළිගන්න සූදානම් කියන පණිවිඩයත් ලබලා දෙමින් අපි විශ්වාස කරනවා මෙවැනි අර්බුදකාරී තත්වයක් මත මෙවැනි වේසනකාරී තත්වයක් තුළ ඉතා සාධනීය අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අයෙන් ඒ අයවැයෙන් මේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් මේ රටේ ආර්ථිකයත් සංවර්ධනය වෙන වැඩපිළිවෙලක් පසුබිමක් හදලා තියෙනවා කියන පණිවිඩයක් මේ මොහොතේ ලබලා දෙමින් මගේ කතාව නිම කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු සිසිර ජයකොඩි මැතිතුමා.
මුලාසනීගර සභාපතිතුමනි, විවාදයේ සාකච්ඡාව ආරම්භින් ප්‍රථම හර්සන් රාජකාරණ මැතිතුමාට පිළිතුරක් දිය යුතුයි කියලා අපි අපේක්ෂා කරනවා. එතුමලා උද්ඝෝෂණ ව්‍යාපාරය ක්ලෑසි කරනවා. මේ අයවේ යෝජනාවල සමහර කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට උද්ඝෝෂණය කරන්න හිතන ඇති. ඒ මහ බැංකු බැඳුම් කර වංචා කරුවන්ගේ කෝටි 850කට වඩා වැඩි මුදලක් නැවත අය කිරී ගැනීම සඳහා අයවැය යෝජනා මගින් ඉදිරිපත් වෙනකොට හර්ෂන් රාජකාරණ මැතිතුමාලා අතිශයින්ම කම්පණයට පත් වෙනවා. උද්ඝෝෂණය කරන්න හිතෙනවා. බැඳුම් කර හොරකම් පිළිබඳ විමර්ශන අවස්ථාවලදී පර්පචුවල් ට්‍රෙසරි සමාගමේ හිමිකරුවන්ගෙන් වැඩිම දුරකථන ඇමතුම් ප්‍රමාණය ලැබපු අයට කුපිත වෙනවා. වැඩිම ටෙලිෆෝන් කෝල් අර්ජුන ඇලෝසියස්ගෙන් නේද හසන් රාජකාරණ මැතිතුමා? ඒ නිසා මේ යෝජනා මගින් ඒ මුදල් අය කරගන්නකොට මහපාරට බයින්ඩ හිතෙනවා, කෑ ගහන්න හිතෙනවා කියන එක තමුන්නාසල නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ගැන අපිට අලුත් අමුත්තක් නැහැ. එනිසා අපි දන්නවා මේ අයවැය ලේකනේ ගරු මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන්නේ අපේ සියලු මහජන නියෝජිතය ප්‍රකාශ කළා වගේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මහා බරපතල විනාශකාරී යුගයක. ලෝක බැංකු ප්‍රධානියා කියනවා මිලියන 600ක් ජනතාව නිරාහාරව ඉන්න කාල පරිච්ඡේදයක් තමයි මේ වසංගත රෝග තත්ත්වය හමුවේ ලබලා තියෙන්නේ කියලා. අපිට විතරක් පොදු තත්ත්වයක් නෙමෙයි, බරපතල වූ ජාතික ජාත්‍යන්තර ව්‍යසන තත්ත්වයක්. මේ ව්‍යසන තත්ත්වයේ මුදා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ රෝග පාලනය වෙනුවෙන් සෞඛ්‍ය ශේෂය, සමස්ත සෞඛ්‍ය ශේෂය සඳහා සම්පූර්ණ රටේ ආර්ථිකමය වූ ශක්තිය මුදා හැරලා මේ රටේ ජනතාව අද රෝග පාලනයේ පැත්තෙන් විශේෂයෙන්ම මේ වසංගත රෝග තත්ත්වයේ පාලනය කිරීම සඳහා වූ ජාතික වූ වැඩපිළිවෙලට ඉතා නිවැරදි නායකත්වය ලබා දීලා තියෙන බව රහසක් නෙමෙයි. ඒ නිසා මේ අසීරු කාල පරිච්ඡේදයේ තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ. සාම්ප්‍රදායික අයවැය ලේඛන වලට වඩා වෙනස් විදියට පුළුල් දැක්මකින් මේ අයවැය ලේඛන ඉදිරිපත් කළ තියෙන බව අපිට පෙනී යනවා. ගරු මුදල් ඇමතුමාගේ යෝජනා විමසද්දී අපිට පේනවා ස්වශක්තිය මත නැගී සිටීමට සමජ ජාතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජාතික අයවැය ලේඛනයක් තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාව, ඒ වගේම කර්මාන්තකරුවන්, සුළු කර්මාන්තකරුවන්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල නියැලෙන විවිධ ව්‍යාපාරික ප්‍රජාව, මහජනතාව ජීවනෝපාය සංවර්ධනය සඳහා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය කර රට තුළ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වූ ඉලක්ක සහගත වැඩපිළිවෙලක් සඳහා තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා ඈත ගම්බිම්වල වෙසෙන සෑම ග්‍රාමසේවා වසමකම විවිධ කර්මාන්තවල විවිධ වෘත්තීන්වල යෙදෙන රැකියා අපේක්ෂිත අලුත් කර්මාන්ත කරන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදකයන් බලගන්නන් සඳහා වූ වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපිට මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන මොහොත වෙන විට වසංගත රෝග තත්ත්වයේ පමණක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර දුන්නේ මහා විනාශ වෙච්ච ආර්ථිකය 2014 බිලියන 7,487කට තිබ්බ විදේශ ණය බර ප්‍රමාණය කෝටි බිලියන 13,000 දක්වා වැඩි කරපු කාල පරිච්ඡේදයත් අපිට බාර දීලා තිබුණේ මහා ණය කන්දක් සංවර්ධන යෝජනා කිසියක් නොකර යාපාලන අවුරුදු 5 රටේ සංවර්ධන වේගය කඩා දැම්මා. මහින්ද රාජපක්ෂ මැතිතුමා 7% දක්වා ගොඩනගලා තිබ සංවර්ධනය 3% අගයට දක්වා කඩා වැටුණා. අද මම දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා සංචාරක ව්‍යාපාරයේට සහන සැලසීම සම්බන්ධයෙන් කියලා. සංචාරක ව්‍යාපාරයේ කඩා වැටෙන්නේ කොරෝනා වසංගත තත්ත්වයෙන් නෙමෙයි විතරක් නෙමෙයි, ඊට පෙර අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වෙච්ච සංචාරක ව්‍යාපාරයේ ගොඩනගන්න තමුන්නාන්සලා මොනවද සිද්ධ කළේ? එදා ඉඳන් තමයි සංචාරක ශේෂ්ඨයේ කඩා වැටෙන්න පටන් ගත්තේ. අපේ රටට සංචාරකව පැමිණීම නැවැත්වුවේ එදා ඉඳන් කොරෝනා වසංග තත්ත්වයේ ඉඳන් නෙමෙයි. ඒ නිසා දරුණු අගාධයේ පාපකාරී හවුල්කාරයෝ තමයි තමුන්නාන්සලා වෙන්නේ. 97 වතාවක් දැනුම් දීලා තියෙද්දි රාජ්‍ය නායකයාගේ ඉඳන් ආරක්ෂක අංශ සියලු ප්‍රධානීන්ට දැනුම් දීලා ප්‍රහාර එල්ල කරන දිනය, වෙලාව, අවස්ථාව ඒ සියල්ල නොසලකා හැරියා. ඒ නිසා හෙට හරි අනිද්දා හරි කරන උද්ඝෝෂණ වලට සාහරාන්ගේ අවතාර ටික මරාගෙන මැරෙන බෝම්බකාරයෝ ටික ඉස්සරහෙන් ගියත් ඇයි ඔවුන් අත්අඩංගුවට අරගෙන තියනවා දැන්? ඒ නිසා ඔවුන්ගේ සහචරයෝ පෙළපාලි වල ඉස්සරහට යයි රට බෙදන්න. ඊළම් වාදයේ කරපින්නාගෙන හැමදාම මේ රටට හානි කරපු, මාතෘභූමියට හැමදාම අපහාස කරපු ඒ අන්තවාදීන් ටිකේ ඕන්නම් පෙළපාලි වල යයි. ඒගොල්ලෝ තමයි තමුන්නාසලත් එක්ක යන්නේ. ඒගොල්ලෝ තමයි තමුන්නාසලත් එක්ක එකතු වෙන්නේ. ප්‍රභාකරන්ලගේ අවතාර, සහරාන්ලගේ අවතාර, මහා බැංකු වැඳුම් කර හොරුන්ගේ නියෝජිතයෝ ඒගොල්ලෝ තමයි තමුන්නාසලත් එක්ක පෙළපාලි යන්නේ. නැත්තම් මේ අවුරුදු පෞගිය අවුරුදු 4 කරන්න අපිට බෑ. මෙරටේ ජනතාවට බෑ කරපු විනාශය අමතක කරන්න. ඒ පාපයෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ තමුන්නාසලට. ඒ නිසා අපි දන්නවා අපිට සිද්ධ වෙලා තියෙන්නේ ලැබෙන ආදායම, රාජ්‍ය ආදායම අද වැඩි වශයෙන් වැය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රජයේ සේවකින්ගේ සහ රජයේ සේවකින්ගේ වැටුප් දීමනා වෙනුවනුත්, ඒ වගේම විශ්‍රාම ගත අය වෙනුවනුත් 120කට ආසන්න රාජ්‍ය සේවයක් නඩත්තු කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද මේ රාජ්‍ය සේවයේ ඵලදායකත්වයේ පිළිබඳ නැවත සාකච්ඡාවක් රට තුල ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා අද අපි දන්නවා හැම අවස්ථාවකම 225 දෙනාට බයිනවා. මන්ත්‍රීවරු 225කට බයිනවා. මේ පාර්ලිමේන්තුව තුල මහජනයාගේ දේවල් වැරදි ලෙස යොදා නොගත්ත, මේ රටට මේ වහුබිමට ආදරය කරන මොනතරම් මහජන නියෝජිතයෝ ඉන්නවද? හැබැයි 225ට බයින එක තමයි ප්‍රශ්නේ. 120ක් රාජ්‍ය සේවකයෝ විසින් මේ රට ගොඩනැගීම සඳහා සිදු කරන ලද දායකත්වය තව තවත් සක්‍රිය කිරීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. රටේ වැඩි වැය බරක් ඒ සඳහා අපිට වැය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
තව විනාඩි 2යි ඔබතුමා.
ඒ ආසමානව 120කට වඩා වැඩි පවුල් 120කට සහන ආධාර දෙන්න වෙන රටක් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අභියෝගයත් එක්ක තමයි ජාතික අයවැය ලේඛනයක් සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දීර්ඝ කාලයක් ක්ෂණිකව හටගත්ත ප්‍රශ්නයක් නෙමේ, දීර්ඝ කාලයක් ගොඩනැගුණු ආර්ථික ක්‍රියාවලයේ ප්‍රතිඵල ලෙස මේ වසංගත රෝග තත්ත්වයත් එක්ක උග්‍ර වෙලා තියෙනවා. ඒ හමුවේ තමයි අද අපිට මේ අභියෝගයේ මුන් දෙන්නලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මෙරටේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අධිභාරයක් ලබාගෙන මේ අයවැයලේකනේ හිඟය පියවන්න කටයුතු කිරීම බැඳුම් කර වංචාවෙන් උපයගත් මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට වැය කරලා රටේ ජනයාගේ මේ අයවැයලේකනේ ඉදිරිපත් වෙන යෝජනා ඉෂ්ට කිරීම සඳහා ඌ ගෙනියන්නා වූ වැඩපිළිවෙල අපි සතුරු වෙනවා. ඒ වගේම අපේ රටේ අයවැයලේකනවල විශේෂයෙන් කියන්න ඕනි කරු මුදල් ඇමතුමට අපි ස්තුතිවන්ත වෙනවා. පසුගිය කාල පරිච්ඡේදයේ තුල දේශීය වෙදකම ගැන, හෙළ වෙදකම ගැන, ආයුර්වේදය ගැන අහන්න ලැබුණ ඉතාම අඩුවෙන්. ඉතින් මේ අයවැයලේකනේ මගින් ඒ අපේ කමට, අපේ දේශීයත්වයට, දේශීය වෙදකමට, හෙළ වෙදකමට, ආයුර්වේදයේ පිපිදීම සඳහා වූ වැඩපිළිවෙලකට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව අපේ සතුට, අපේ ප්‍රසාදය, අපේ ආචාර්ය පිරිනමනවා. ඒ නිසා දැවන්ත සමාජ ආර්ථික ගැටලු රාශියක් එක්ක අභියෝගාත්මකව මේ රට ගොඩනැගීම පිළිබඳ අදිෂ්ඨානය අපි සිල් දෙනා එකතු වෙමු. විවිධ අර්බුදකාරී අවස්ථාවල ලෝකේ සියලු ජාතික ව්‍යාපාර, දේශපාලන පක්ෂ, ජාති වර්ග, කුල පක්ෂ ભેද වලින් තොරව එකට එකතු වෙනා වගේ සියලු පිරිස් ඒකාබද්ධ වෙලා මේ රට ගොඩනැගීමේ ක්‍රියාවලියට මේ අයවැයලේකින ඉදිරිපත් වෙන යෝජනා මල්පල ගන්නවන ක්‍රියාදාමයට අපි හවුල්ව කටයුතු කරමු කියන මතක් කිරීම කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න හිඳ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා විනාඩි 10ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 121,000 ජනතාවගේ ඡන්දය ලැබපු ජනතා නියෝජිතයෙක් විදිහට 2021 වසරට මේ පාර්ලිමේන්තු අමතන්න ලැබුණු පළවෙනි විනාඩි 10 ලබා දීම සම්බන්ධව මේ අයවැයේදී අපි දැකලා තියෙනවා වෙනදා වගේම අපි දෙපාර්ශ්වයට බෙදිලා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අවලාද කර ගනිමින් අපි තමයි හරියට කරේ කියලා ඔප්පු කරන්න කණ්ඩායම් දෙකම උත්සාහ කරනවා. ඒක තමයි අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අද මේක මේ රටේ ජනතාව අප්‍රිය කරනවා, හෙලා දකිනවා. මේක එපා වෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුළ මේ පාර්ලිමේන්තුව තුළ මේ අයවැය විවාදවලදී මොනතරම් උද්වේගතර ලෙස එකිනෙකාට බැනුම් අහමින්, බැනුම් කියමින් මොනතරම් වාද විවාද කරලා තියෙනවද? ඒ හේතුවෙන් අපේ රටේ ආර්ථිකය උඩට ඇවිල්ලා තියෙනවද? 2015 ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට අපේ රටේ ණයබර තිබුණා, රාජ්‍ය ණයබර බිලියන 2000ක්. අද උදේ ගරු නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා පෙන්වලා දුන්නා අපේ රාජ්‍ය බර ණයබර දැන් බිලියන 21,000 දක්වා වැඩි වෙලා තියෙනවා. එදා අවුරුදු 15ක් යනකොට මේසා විශාල දහගුණයක් අපේ ණය ප්‍රසාරණය වෙලා තියෙනවා, අපේ ආදායම අඩු වෙලා තියෙනවා. ඔබතුමා ගරු සභාපතිතුමනි, ඔබතුමා ඔය කථානායක පුටුවේ වාඩි වෙලා හිටියට ඔබතුමාව උකස් කරලා තියෙන්නේ රුපියල් 109 හමාරකට. ඔබතුමාගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් 147 හමාරකට ඔබතුමාව උකස් කරලා තියෙන්නේ. මෙරටේ මහානායක හාමුදුරු නමක් ඉන්නවා නම් ඒ නායක මහානායක හාමුදුරුවත් උකස් කරලා තියෙන්නේ. ආදිනල් හිමිපාණනුත් උකස් කරලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ සේවක මහත්තයත් 109 හමාරකට අපි උකස් කරලා තියෙන්නේ. කවුද ඒක කරුවේ? ඒක කරුවේ මේ පාර්ලිමේන්තුව. කාලයක් තිස්සේ දිගින් දිගටම ආපු මේ ගමනට තිතක් තියන්න බෑ කාටවත්. එහෙම තත්වයකට අපි තාම පත් වෙලා නැහැ. අපේ තියෙන්නේ වෛරී දේශපාලනය, බලයට තියෙන කෑදරකම. කොහොමද අපේ ආදායම අඩු වෙලා තියෙන්නේ? අපිට විශාල වශයෙන් ආදායම් ගන්න තිබුණ අපේ ධන උල්පත් අද අපිට තියෙනවද? එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඩොලර් මිලියන 1200ක් 1300ක් ණය අරගෙන හදපු අපේ හම්බන්තොට වරාය අද කෝ? එදා හම්බන්තොට වරාය වෙනුවෙන් හුඟක් අය ඇඬුවා. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේක චීනට දෙන්න යනකොට කැබිනට් මණ්ඩලයේ මාව නෙරපුවා. මම අද 100,000 වාරයක් සතුටු වෙනවා. අද ඒ පාප කර්මෙට මගේ මාතෘභූමිය පාවා දීමේ පාප කර්මයට මම දායකුනේ නැති නිසා අද මම සතුටින් ඉන්නවා, සතුටෙන් නිඳ යනවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කිව්වේ කැබිනට් මණ්ඩලයෙන් එළියට දාලා නිරපලා විජේදාස රාජපක්ෂගේ දේශපාලන ගමන මම නතර කරයි කියලා. මං එතුමාට අභියෝග කරා, මේ ගරු මන්ත්‍රීතුමාලා ඉන්නව එදා හිටපු අය අභියෝග කරා, තමුන්නාසයට මගේ දේශපාලන ගමන නතර කරන්න බෑ, මොකද මගේ ගමන තියෙන්නේ රට වෙනුවෙන්. හැබැයි තමුන්නාසය කරපු වැඩෙන් මහාමාන්‍ය ඩී.ඒ. සේනානායක මහත්තයා මේ රටට දායාද කරපු ජාතියේ නිදහසේ පියා දායාද කරපු එක්සත් ජාතික පක්ෂයේ මහපොළොවෙන් අතුරුදහන් කරනවායි කියලා අපි කිව්වා. ඒක මට තනියෙන් කරන්න බෑ. හැබැයි මේ රටේ ජනතාව කරේ නැද්ද? අද ඒක ආසනයට බැස්සේ නැද්ද? රටට ද්‍රෝහිව රටේ සම්පත් විනාශ කරන ඕන දේශපාලන නායකයෙකුට, ඇමති කෙනෙකුට, මන්ත්‍රි කෙනෙකුට හොඳ පණිවිඩයක් මේක. දැන් බලන්න, අපිට ආදායම් ගන්න තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගම. අද මොකද වෙලා තියෙන්නේ? අද බිලියන 250ක් පාඩුයි. කවුද මේක ගෙවන්නේ? අර ආචාර්ය කෝප් කමිටුවේ සභාපතිතුමා, චරිත හේරත් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කරා, ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ ගුවන් යානයක් ඇහැට දැකපු නැති මිනිහෙක් අද රුපියල් 17,000ක් ණය ගෙවන්න ඕන ශ්‍රී ලංකන් එකෙන් කරපු විනාශෙට. ගුවන් යානයක ගිහිල්ලා නැහැ, ඇහැට දැකලත් නැහැ. ඒ තත්ත්වයට අද අපේ මේ රටපත් වෙලා තියෙනවා. ඊළඟට අපේ අනිත් සම්පත් ක්‍රමානුකූලව අපිට අහිමි වෙමින් තියෙනවා. කොළඹ පෝට් සිටි නගරය, ඒකේ ලොකු ව්‍යාපාර හදලා පනත් සම්මත කරලා දුන්නේ මේ පාර්ලිමේන්තුවෙන්. ඒවා විදේශිකයෝ ඇවිල්ලා ඒවා ඉතා දක්ෂ ලෙස ව්‍යාපාර මෙහෙවලා ලාභ උපයනකොට ඒවා ඔක්කොම යන්නේ චීනට. හම්බන්තොට වරාය ලාභ නැද්ද? ලාභ තියෙනවා. ඒවා ඔක්කොම යන්නේ චීනට. ඉතින් කොහොමද අපේ අයවැය පරතරය පියවන්නේ? අයවැය පරතරය පියවන්නේ චීනෙන් හිඟා කණ්ඩ ඕන. එදා සමහරු හම්බන්තොට වරායගෙන ඇඬුවා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඡන්දය අරගෙන ආපු එක මන්ත්‍රි කෙනෙකුට මතක නැහැ අපිට අපේ කියලා හම්බන්තොට වරායක් තිබුණයි කියලා. මතකද කාටවත්? එදා මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා, අපේ හත්මුතු පරම්පරාවල් අල බතල මඤ්ඤොක්ක හිතෝගෙන කාපු අපේ මාතෘභූමියේ අඟලක් දෙන්න එපා. මේක ලක් මාතාව ශාප කරන සාහසික අපරාධයක් කියලා. අද මොකද වෙලා තියෙන්නේ? අද අපේ රටේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ හදවත අපි චීනට විකුණලා, අපේ රටේ පෙනහළු අපි ඇමරිකාවට විකුණලා, රෑ 12ට ඇවිල්ලා පෙනහළු ටික හොරෙන් ලියාගෙන යනවා, අපේ රටේ වකුගඩු ටික තව මොකෙකුට හරි විකුණන්න හොය හොයා ඉන්නවා. මෙහෙම පුළුවන්ද රටක් දියුණු කරන්න? මේකටද මේ මහජන නියෝජිතයෝ 225 දෙනෙක් පත් කරලා මේ පාර්ලිමේන්තුවට එව්වේ? ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෝ ඕන වෙන්නේ අපේ රටේ ජනතාවට අයිති පාරම්පරික උරුම සම්පත් අයිතිවාසිකම් විදේශිකයන්ට විකුණලා දෙන්න නෙමෙයි. අපිට මහජන නියෝජිතයෝ ඕන වෙලා තියෙන්නේ ඒව ආරක්ෂා කරන්න. විකුණලා තියෙනවා නම් ඒක අපහු ගන්න. අපි පෞගිය මැතිවරණ දෙකේදී වේදිකාවක් ගානේ උගුරෙල්ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා. මොනවා කියලාද? අපි හම්බන්තොට ආපහු ගන්නවා. අපි ඒක බිංගකලා කාටවත් දෙන්නේ නැහැ කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකයි.
ඔව්, අපේ ගරු සභාපතිතුමනි, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට, දෙවනුවත් රට, තුන්වෙනුවත් රට කියලා පපුවට ගහලා මහපොළොව ඉම්බා මේ රටේ ජනතාව ආදරය කරා. අද එතුමගේ හත කම්පා කරනවා ඇති. අද අපිටයි කියලා මොකක්වත් නැහැ. ඔක්කොම එකින් එක විකිණමින් යනවා. ඒක නිසා ගරු සභාපතිතුමනි, මට තියෙන සීමිත කාලේ මම අවසාන වශයෙන් මේ ගරු සභාවේ ගෞරවනීය ඇමතිතුමාලට, මන්ත්‍රීතුමාලට පණිවිඩයක් දෙනවා. අපේ රටේ ඊළඟට පවත්වන මැතිවරණය, ඒක ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්, ඒක පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්. ඒ මැතිවරණය පවත්වන්නේ ජනමත විචාරණයක් විදියට, ඔර ගිවිසුම් ගහලා කොමිස් පිට ගිවිසුම් ගහලා හම්බන්තොට කොළඹ වරාය නගරය වගේ දීපු හැම එකක්ම අපි ආපහු ගන්න ජනවරම කිල්ලන මැතිවරණයක් විදිහට තමයි ඒක පවත්න්නේ කරු සභාපතිතුමනි. ජාත්‍යන්තරයේ චීන බලගත්තු තමයි ඇමරිකාවත් බලගත්තුයි. හැබැයි ඒ බලගත්තුකම් වලට යට වෙලා අපිට නිවට වෙන්න බෑ. අපේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ඇමරිකාවට තියෙන බලය තමයි අපිට තියෙන්නේ. අපේ රට පුංචි රටක් බව ඇත්ත. හැබැයි අපේ ස්වෛරී භාවය ගත්තම අපි ඇමරිකාවට දෙවෙනි නෑ, අපි චීනට දෙවෙනි නෑ, අපි ලෝකෙ කිසිම රටකට දෙවෙනි නෑ. අපි ජාත්‍යන්තර නීතියට බය වෙන්න ඕනේ නෑ. ලෝකෙ ඕන රටක් වංචනික විදියට කොමිස් දීලා යම් යම් ගනුදෙනු ඇති කරගෙන තියෙනවා නම් ඒව අවලංගු කරන්ඩ කාටද බලය තියෙන්නේ? මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට. අපි ඒ බලය පාවිච්චි කරලා කවද හරි වැඩි දිනයක් යන්න කලින් මේ අපේ ජාතික සම්පත් අත්පත් කරගත්තේ නැත්නම් අපිට රටක් නැහැ. අද ගිහිල්ලා බලන්න පාස්පෝර්ට් පොලිමේ එදා චිත්‍ර හදපු දරුවෝ 20,000යි 30,000යි දවසකට මොකටද මේ?
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔව් විනාඩියක් දෙන්න. මේ රට එපා වෙලා ඉන්න හිතන රටක් නෙමෙයි, දාලා යන්න හිතන රටක් හැදිලා අද අපේ කොල්ල කෙල්ල ඔක්කොම පොලිමේ යනවා මොනවා හරි අස්සහල් හොයාගෙන. ඉතින් මේකට ආණ්ඩුවක් ඕන මේ වැඩේ කරන්නද? ඒක නිසා ගරු සභාපතිතුමනි, මම අවසාන වශයෙන් ආයාචනය කරනවා මේ ගෞරවනීය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ නෙත් පෑදිලා, බුද්ධිය පෑදිලා, මේ රටේ ජනතාවගේ නෙත් පෑදිලා මේ අපේ ඉලක්කය ඉටු කරගෙන යන්න මේ පක්ෂ ભેද පැත්තකට තියලා ආගම් ભેද, ජාති ભેද ඒවා අපිට අවශ්‍ය නැහැ. මේ රටේ ඉන්න සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, පාසි මේ තවත් ඉන්න බොහෝ ජන කොටස් මේ ඔක්කොටම ඉන්න එක ලක් මාතාවයි, එක අම්මයි, අම්මලා දෙන්නෙක් නැහැ. මේක කෑලි කෑලි වලට කඩලා ඔය විකුණලා අපි ගන්න සල්ලි වලින් මොනව කරන්නද? මේක අපේ මුතුන් මිත්තෝ ජීවත් වෙච්ච රට, ඒගොල්ලන් හුස්ම ගත්ත ප්‍රාණ වායුව තමයි අපිත් අද මේ හුස්ම අරගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේක රැක ගන්න බැරි මිනිස්සුන්ට කොහොමද කියන්නේ මහජන නියෝජිතයෝ කියලා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
හොඳයි, බොහොම ස්තුතියි.
මීළඟට ගරු වේලුකුමා මැතිතුමා, විනාඩි 13ක කාලයක් දෙනවා තමයි.
ගරු සභාපතිතුමනි, 20-22 අයවැය පිළිබඳව රටේ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒකට හේතුව ඒ වෙනකොටම වෙන්න ඕන ඔක්කොම ජනතාවට වෙලා තිබුණේ. ඒ වගේම රජය පිළිබඳ අවිශ්වාසය නැත්තම් විශ්වාසය නැතිකම ජනතාව අතර විශ්වාසයෙන් ගොඩනැගිලා තිබ්බේ. රජය ඉදිරිපත් කරන රජයේ ගැසට් පත්‍රිකාව, රජයේ චක්‍රලේඛනය, ඔය රජයේ ලේඛන වලට තියෙන පිළිගැනීම සම්පූර්ණයෙන්ම රට තුළ නැති වෙලා තිබ්බේ. ඒ හින්දා මේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ පිළිබඳවත් ජනතාව තුළ විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් රජයේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරු නව මුදල් ඇමතිතුමත් එක්ක පුම්බලා පෙන්නවුවා ආර්ථිකය අපි පුම්බනවා, ආර්ථිකය අපි උඩට ගේනවා කියලා පසුපෙළ මන්ත්‍රීවරු පුම්බලා පෙන්නවුවා. නමුත් අද මොනවද වෙලා තියෙන්නේ? ඒ මන්ත්‍රීවරුත් ඉස්සිතෙන් ඉන්නේ, ඉස්සතෙන් තමා ඒ මන්ත්‍රීවරුන්ට මේ අයවැයත් සමග ගමට යන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මං මෙතෙන්දි සඳහන් කරන්නට ඕනේ, අද රට තුළ තියෙන විශාලතම අර්බුදය කුමක්ද? එහෙම නැත්නම් අද අපේ ආර්ථික යාන්ත්‍රණය දුවන්නේ නැහැ, කැඩි කැඩි යන්නේ, බ්‍රේක් ඩවුන් වෙවි යන්නේ. ඒ යන්නේ ඇයි? ඒකට මූලිකම හේතුව තමයි අපේ රටට අවශ්‍ය විදේශ විනිමයන ඩොලර් ටිකන. මේ ඩොලර් අර්බුදය තියෙනකොට තමයි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. එතකොට අපි මූලික වශයෙන්ම අපේ උපාය මාර්ග තිබිලා තියෙන්න ඕනේ, මූලික වශයෙන්ම වැඩපිළිවෙලක් තිබිලා තියෙන්න ඕනේ. අපි ඒ රට තුළට ඩොලර් ටික, විදේශ විනිමය ටික ගේන්නේ කොහොමද කියන එක. ඒ පිළිබඳව මේ අයවැය තුළ මම නම් දකින්නේ කිසිම දෙයක් නැහැ. විශේෂයෙන්ම අපි දැන් අපිට ඩොලර් එන මාර්ග අපි ගත්තාම, විශේෂයෙන්ම අපි ප්‍රධාන වශයෙන් අපි කියනවා ටුවරිසම් මුලින් සංචාරක කර්මාන්තයෙන් අපිට ඩොලර් මිලියන 5000ක් පමණ ආසන්න ප්‍රමාණයක් එනවා. ඒක දැන් කඩා වැටිලා තියෙනවා. ඒක කඩා වැටිලා තියෙනවා නම් ඒක නැවත ලබා ගන්නට මොනවද අපේ ගාව තියෙන වැඩපිළිවෙල? විදේශ ඒ සංචාරකයෝ ආකර්ෂණය කර ගැනීමට, රට තුළට ඇද ගැනීමට, රට තුළට ගන්නට මේ අයවැය තුළ ඉදිරිපත් කරලා තියෙන යෝජනා කුමක්ද කියන එක අපි ආණ්ඩ වෙනවා. ඒ වගේම ඒ කඩාවැටිච්ච ක්ෂේත්‍රයේ පුංචි මිනිහගේ ඉඳලා ලොකු ව්‍යාපාරිකයෝ දක්වා අපි ගත්තාම පෞගිය රජයේ කාලයේදී අපි දැක්කා හෝම් ස්ටේ කරන කට්ටියට, ඕ ඒ ඩෝම් එක කරන කට්ටියට මේ සංචාරක කර්මාන්තයේ ඉන්න සාමාන්‍ය ඒ ප්‍රවාහන පාසුකම් ලබා දෙන ත්‍රිවිල් එකේ ඉඳලා වෑන් කාර් ඒ රථයේ ඉඳලා ඒ කර්මාන්තය තුළ හිටපු සියලු දෙනාටම යම්කිසි විදියකට මේකට දායක අත්වයක් දෙන්න ඒ කාලයේදී කටයුතු කරා. නමුත් දැන් අපිට ඩොලර් අවශ්‍යමයි. ඩොලර් නැතුව මේ රට තුළම තියෙන එක කොච්චර අපි ඒ මේ කරත් ඒකෙන් අපිට මේ යාන්ත්‍රය ගෙනියන්න බෑ. නමුත් ප්‍රධානම මූල්‍ය වූ ඒ ප්‍රධානම මාර්ගය වූ සංචාරක කර්මාන්තය සඳහා කිසිම වැඩපිළිවෙලක් යෝජනාවක් මේ අයවැය තුළ නැති හින්දා අපි කියන්න වෙනවා මේක ඉස්ස අයවැයක් කියලා. ඉතින් අපි පළවෙනි එක නෑ, එහෙමනම් දෙවෙනි එකට අපි යමු. දෙවෙනි එක අපි ගත්තාම ඇඟලුම් කර්මාන්තය තමයි දෙවෙනිව. තවත් අපිට මිලියන 5000ක පමණ ඩොලර් මිලියන 5000ක් පමණ ලබා ගන්න පුළුවන් ඒ කර්මාන්තය අපි ගත්තොත් ඒ කර්මාන්තය සඳහා මේකේ කිසිම යෝජනාවක් ඒක නගා සිටවන්නට කිසිම යෝජනාවක් වැඩපිළිවෙලක් මේ අයවැය තුළ නැති හින්දා අපි කියන්න වෙනවා මේක ඉස්ස අයවැයක් කියලා. ඒ වගේම අපි ගන්න ඕනේ විශේෂයෙන්ම මේ විදේශ විනිමය ලබා ගැනීමේදී ඇගලුම් කර්මාන්තයේ අපි මිලියන ඩොලර් මිලියන 5000ක් විතර ගත්තත් ඩොලර් මිලියන 2000ක් විතර ආය අපිට එළියට යනවා. ඊට වඩා අපි තුන්වැනියට අපිට තියෙන වැවිලි කර්මාන්තය ස්පයිස් වලින් තමයි අපි තුන්වැනියම ගත්තාම විශාල විදේශ විනිමයක් අපි ලබා ගන්නෙ. අපි දන්නවා තේ වලින් මිලියන 2000ක් පමණ, ඒ වගේම රබර් රොලින් මිලියන 800ක් පමණ ඩොලර් මිලියන, ඒ වගේම අපි දන්නවා පොල්, ඒ වගේම ස්පයිස් වලින් අපි ගත්තාම ඩොලර් මිලියන 600ක් 800ක් පමණ විශාල ප්‍රමාණයක් අපි ලබා ගන්නවා. මේ තේ කර්මාන්තය සඳහා, මේ රබර් කර්මාන්තය සඳහා වැඩපිළිවෙලක් මේ තුළ ඉදිරිපත් වෙලා තියෙනවද කියන එක අපි ආණ්ඩ වෙනවා. මේ තුළ තියෙන්නේ මේ වැවිලි කර්මාන්තය සඳහා තියෙන ඉඩම් නැවත ඒ ඉඩම් සකස් කරලා කෘෂිකර්මාන්තයට ලබා දීම සඳහා යොමු වෙනවා කියන කරුණ මේක තුළ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපිට අවශ්‍යයි ඩොලර් ටික, ඒ ඩොලර් ටික ලබා දෙන තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, ඒ ආසන්න ඒ වැවිලි කර්මාන්ත වලට තියෙන ඉඩම් වල නැවත වගා කරලා මේ ඩොලර් ටික උපයා ගන්න මාර්ගයට අපි යනවා වෙනුවට මේ ඉඩම් ටික අල්ලලා ඉඩම් ටික තමන්ගේ ඒ දේශපාලන ඌමනාවට බෙදලා දෙන්න පුළුවන් යෝජනාවක් තමයි මේක තුළ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේකෙන් තවත් කඩා වැටීමක් තමයි වෙන්නේ කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම මේ තුළ මම සඳහන් කරන්නට ඕනේ අපේ රටේ අපි මේ සංවර්ධන වැඩකටයුතු ඉදිරිපත් කරනකොට නගර සංවර්ධනය කියනවා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය කියනවා. නමුත් මේ වැවිලි කර්මාන්තත් එක්ක එන මේ වතු කියන එක ඒ ශේෂ්‍ය දෙකේම ඒ දෙකටම ඇතුළත් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ අපි කලාප වශයෙන් ගත්තාම අපි පළාත් 6ක මේ වතු වැවිලි කර්මාන්තය තියෙනවා. මේ වතු ටික තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 8ක පමණ මේ වතු ටික තියෙනවා. ඒ වුණාට මේ අයවැයේ සංවර්ධන යෝජනා පිළිබඳ කියනකොට නගර සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය යටතල පාසුකම්, නගර යටතල පාසුකම්, ඒක පාරක් වෙන්න පුළුවන්, පානීය ජලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒකේ සංවර්ධනය කරන අනිකුත් යටිතල පාසුකම් වෙන්න පුළුවන්, ඔය දෙක තමයි සඳහන් කරන්නේ. එහෙනම් දිගින් දිගටම මේ රටට ඩොලර් රුපියල් ලදුන්න, මේ රටට අදත් ඩොලර් ටික ලබා දෙන ඒ ජනතාව කොංකරලා වෙන්කරලා තියාගෙන යන දිගින් දිගට ක්‍රමයක් තමයි සියලුම රජයේ ගෙනිච්චේ. ඒක ඒ ආකාරයෙන්ම මේ අයවැය තුලත් ඉදිරිපත් කරලා තියෙන එක කනගාටුදායක දෙයක්. එහෙනම් අපි කියනවා මේ ඉදිරිපත් කරනකොට එඳ දැන් ඔය ග්‍රාම සේවා කොට්ටාසයකට දෙන ලක්ෂ 30 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දේශපාලන වශයෙන් එන කොට්ටාසයකට දෙන ලක්ෂ 40 වෙන්න පුළුවන්. නිලධාරි වරුන්ගේ අතට යනකොට කියන්නේ මේක ග්‍රාම සංවර්ධනය. මේක වත්තට නෑ. එතකොට ග්‍රාම සේවා කොට්ටාසයක වත් එක කෑල්ලක් තියෙනවා, ගම් දෙක තුනක් තියෙනවා. ඒ ගම් වලට තමයි වෙන් කරන්නේ. මන්ත්‍රීතුමා මේක මේ ගමට වෙන් කරපු එක ග්‍රාමීය සංවර්ධනය කරලා ඒක පැත්තකට දානවා. එතකොට කොහමද තේ කර්මාන්තය දිනු කරන්න පුළුවන්? එතකොට කොහමද රබර් කර්මාන්තය දිනු කරන්න පුළුවන්? එතකොට කොහමද මේ රට දිනු කරන්න පුළුවන්? එතකොට කොහමද අපි ඩොලර් ටික උපයා ගන්න පුළුවන්නේ? මේ සාපය තමයි මේ රට තුළ අපි අද විඳින්නේ කියන එක මේ ඉන්න නායකයෝ දැනගන්නට ඕනේ කියන එක මම මතක් කරනවා. ඒ වගේම මේකේ අපි මතක් කර දෙන්න ඕනේ අද වෙනකොට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතු කම්කරුවෝ ඉන්නවා 4000කට ආසන්න පිරිසක්. අද වෙනකොට මාසේ 10 වෙනි දිනේ වෙනකොට එතුමන්ලාගේ පඩිය ලබා දෙනවා. මේ මාසේ අද 15 වෙනි දිනේ වෙලා තියෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය බංගලොත් වෙලා පඩි ටික දීලා නැ ඒ වතු කම්කරුවන්ට පඩි ටික ලබා දීලා නැ. එතකොට මේ රටේ ඩොලර් ටික ගේන තේ දළු ටික ලබා දෙන ඒ වත්තේ ඉන්න ඒ කම්කරුවා අද බඩගින්නේ ඉන්නේ. අද බඩගින්නේ ඉන්නේ මේ මාසේ ඒ පඩිය ලබා දෙන්නට බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි? වැරදි ක්‍රමයට මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙනියලා දැම්මා මේක කෘෂිකර්ම අමාත්‍යාංශයට. වැවලි අමාත්‍යාංශයේ තියෙන ප්‍රධාන ආයතනය ගෙනියලා දැම්මා කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඈ වැවලි කර්මාන්තයෙන් තමයි ප්‍රධාන ඩොලර් උපයා ගන්නෙ. ඒ වුණාට ඒක ගෙනියලා කෘෂිකර්ම අමාත්‍යාංශයට දාලා ඒකේ දැන් නිලධාරිවරයෙක් පත් කරගෙන තියෙනවා. ලක්ෂ ගානක පඩියක් දීලා පත් කරගෙන තියෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ටික නැවත පරීක්ෂණ කරලා විකුණන්නට. දැන් රජය මේ වරායවල් මේ කොළඹ තියෙන ඒ ඉඩකඩම් වලට අමතරව රට තුල තියෙන මේ වැවිලි කර්මාන්තය තුල තියෙන ඉඩකඩම් ටිකත් විකුණන්නට අවශ්‍ය අඩිතාලම දාන බජට් එකක් තමයි මේකේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපි කියන්න වෙනවා. ඒ හින්දා අපි කියනවා මේ ගමන මේ විදියට ගියොත් එම අපි මේ රටේ මේ ඉතුරු වෙලා තියෙන මේ ටිකත් අපි නැති කරගන්න වෙනවා. විශේෂමாக இன்முறை முன்வைக்கப்பட்டிருக்கின்ற இந்த 2022 வரவு செலவு திட்டமானது முழுமொத்த மக்களினதும் எதிர்பார்ப்பை தொலைத்திருக்கின்ற ஒரு பாதியீடாக இருக்கின்றது. அது மட்டுமல்ல இந்த நாட்டிலே அபிவிருத்தி என்கின்ற போது நகர அபிவிருத்தி கிராம அபிவிருத்தி பேசப்படுகின்றது. ஒளிய இந்த பெருந்தோட்ட துறையிலே ஏறக்குறைய 6 மாகாணங்களிலே 8 மாவட்டங்களுக்கு அதிகமாக வாழுகின்ற இந்த பெருந்தோட்ட மக்கள் ஒதுக்கப்படுவது வளமை போல இந்த பாதீட்டிலும் நடைபெற்றிருக்கின்றது. அது மட்டுமல்லாது இங்கே விசேடமாக நாங்கள் குறிப்பிட வேண்டும், விசேடமாக இங்கே நாங்கள் குறிப்பிட வேண்டும், இந்த பாதீட்டிலே முதலமைச்சர் அவர்கள் இந்த பாதீட்டிலே நிதியமைச்சர் அவர்கள் இந்த பாதீட்டிலே பெருந்தோட்டங்களில் இருக்கின்ற லயமறைகளை ஒதுக்குவதற்கு 500 மில்லியன் ஒதுக்கீடு செய்கின்றேன் அடுத்து வரும் 3 ஆண்டுகளுக்கு என குறிப்பிட்டிருக்கின்றார். 500 மில்லியனில் 3 ஆண்டுகளுக்கு லயமறைகளை ஒழிக்க வீடு கட்ட முன்மொழிவு செய்யப்படுகின்றது. அவை ஒரு ஆண்டுக்கு 166 மில்லியன். ஒரு வீடு கட்ட 1.3 மில்லியன் என எடுத்தால் ஏறக்குறைய 130 வீடுகள் கட்டலாம். அவை 3 ஆண்டுகளில் 300 வீடு கட்டி லயங்களை ஒழிக்கப் போகின்றேன் என்ற ஒரு முட்டாள்தனமான சிறுபிள்ளைத்தனமான முன்மொழிவை இந்த இந்த பாதீட்டிலே வைத்திருப்பதன் இருந்தே இந்த அரசாங்கம் தோட்ட மக்களை எங்கே வைத்திருக்கின்றது என்பது எங்களுக்கு தெரிகின்றது. அதே போல தோட்ட உட்கட்டமைப்பு அமைச்சை ஒரு பெட்டிக்கடையாக ஒரு சிறு வெற்றிலை பாக்கு விற்கும் கடை அளவுக்கு தள்ளி சிறுமைப்படுத்தி ஒதுக்கியிருப்பது கவலைக்குரியதாக வந்து காணப்படுகின்றது. விசேஷம் மத்தக்கரண்டோனே மேகே வது ஜனதா பிலிபந்த யோஜனாவத் தியனவா வதுவல தியன லயம் காமரட்டிக இவத் கரண்ணட மில்லியன 500ක් ඉදිරියේ එන අවුරුදු 3ක් තුල ලබා දෙනවා කියලා. ඒ කියන්නේ අවුරුද්දකට මිලියන 108යි. එතකොට එක නිවසක් තනන්න මිලියනයක් කියලා ගත්තත් නිවාස 108ක් හදන්න පුළුවන්. එතකොට නිවාස 300ක් අදලා රටේ තියෙන ලයන් කාමර ටික ඉවත් කරනවා කියන බොළඳ තත්ත්වයට වැටිලා තියෙන්නේ. මං මතක් කරලා දෙනවා ශාන් මන්තුමා, රාජ්‍ය අමතුමා මතක් කරලා දෙනවා, වතු වල අවශ්‍යයි 165,000ක් නිවාස අවශ්‍යයි. නිවාස 300ක් අදාගෙන ලයම්තික අපි අයින් කරනවා කියන தத்துவයට වැටිලා තියෙනවා නම් මේ රටේ ජනතාව කොතනද ඉන්නේ කියන එක දන්නේ නැති අයවැයක් කියන එක මම මතක් කරන්න ඕනේ. වෙලා කොච්චරක්
තියෙනවද? දැන් අවසන් කරන්න.
විනාඩියක් මට ලබන්න. අවේ නංගල් இன்று தோட்ட மக்களை எடுக்கின்ற போது மக்கள் தோட்ட அபிவிருத்தி சபை JEDB நிறுவனத்திலே 10ஆம் திகதி வழங்க வேண்டிய சம்பளம் இன்னும் எங்களுடைய தோட்ட தொழிலாளருக்கு வழங்கப்படாமல் இருக்கின்றது. ஏறக்குறைய 4,000 தொழிலாளர்கள் பட்டியலிலே இருக்க வேண்டிய நிலைமை இந்த அரசாங்கம் இன்று ஏற்படுத்தி இருக்கின்றது. இதற்கான காரணம் இந்த பெருந்தோட்ட துறையிலே இருக்க வேண்டிய நிறுவனத்தை பெருந்தோட்ட அமைச்சிலிருந்து தூக்கி விவசாய அமைச்சுக்கு கொடுத்து அங்கே காணிகளை பிரிப்பதற்காக இன்று பல லட்சம் ரூபாவான சம்பளத்திலே ஒருவரை உள்வாங்கி காணிகளை வந்து விற்பனை செய்யும் வேலை திட்டத்தை ஆரம்பித்திருக்கின்றதாவே இந்த அரசாங்கம் பங்களோ தடைந்து விட்டது என்பதற்கு இன்னும் ஒரு அறிகுறியாக இருக்கின்றது. நாளை மறுநாள் ஆகின்ற போது மக்கள் தோட்ட அபிவிருத்தி சபை JDBயினது ஊழியர்களினது சம்பளங்கள் முழுமையாக வழங்கப்படாத பட்சத்திலே அந்த முழு ஊழியர்களோடு இந்த அரசாங்கத்துக்கு எதிராக நாங்கள் செயற்பட வேண்டிய கட்டாயத்துக்கு தள்ளப்படுகின்றோம். அவை டாலரை உழைத்து தருகின்ற இந்த நாட்டுக்கான உழைப்பை முன்வைக்கின்ற எங்களது மக்களை இரண்டாம் தரமானவர்களாக்கி அவர்களை இந்த அபிவிருத்தியிலிருந்து ஒதுக்கி அதற்காக இருக்கின்ற அமைச்சை ஒரு பெட்டிக்கடையாக வெத்தலை கடையாக ஒரு பிரதேச சபையினது உறுப்பினர் அளவுக்கு ராஜாங்க அமைச்சரை தள்ளி இருப்பது வெக்கக்கேடானதாக இருக்கின்றது. அவ்வாறான நிலையிலே இன்னும் இந்த அரசாங்கத்துக்குள் எவ்வாறு இருக்கின்றீர்கள் என்பதைத்தான் கேட்க வேண்டியிருக்கின்றது. அவே இந்த பாதீடு ஒன்றும் இல்லாத பாதீடு அத்தவசியம் பதோல பட்ஜெட்
கரு மதுர விதானகே வெத்துமா வினாடி பஹலவக காலயக் தினவத்துமா
முலாசராருட மந்திரிதுமனி දැක්ක ඉතින් අද දවස පුරාවටම විපක්ෂය කොටු පෙරාගෙන ඉතින් අඬලා කිඳිරි ගගා මොනවාද වචන ටිකක් කියනවා. පැහැදිලිත් නෑ, ගැළපිල්ලකුත් නෑ, අගක් මුලකුත් නෑ. ඉතින් මම ඒ ගරු සභාවට මතක් කරන්න කැමතියි, මීට වසර දශක 5කට විතර කලින් ලක්ෂ්මී බායි මැතිනිය කියපු ගීතයක තියෙනවා, ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා, තමරට දේවල් පිටරට පටවා පිටකාසිය මෙහි ඈඳා, අන්තිමේදී කන්ට අඳින්නත් පිටරටින් එනතුරු මුහුදට දතනියවන්න සිද්ධ කළා කියලා. හැබැයි මේ වගේ ගීත නැවතවතාවක් මේ රටේ බිහිවෙන්න ඉඩ අරින්නේ නැහැ කියන එක අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරපු අයවැයෙන් අපි දැක්කා. මොකද මේ විපක්ෂය වසර පහ තුල කරපු විනාශය අපිට දවස් 385 මේ පාර්ලිමේන්තුවේ කතා කරත් ඉවර කරන්න බෑ. 2019 අපි රට බාර ගන්නකොට හඳුන් කූරේ සිට වෙසක් කාඩ් එක දක්වා සරුංගලය දක්වා භාණ්ඩ 433ක් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ මේ රටට ගෙනාවා. අතිගරු ජනාධිපතිතුමා ඒවා මේ රටට ගෙන එක නැවැත්තුවා. හැබැයි ගොඩක් අය රිදුනා ඒකෙන් යම් යම් ජාවාරම්කාරීන්ට. හැබැයි 2018 දී ඇමරිකන් ඩොලර් බිලියන 2.2ක් මේ රටෙන් එළියට ගියා. ඒ වගේම 2019 දී ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක් මේ රටේ හදන්න පුළුවන් හඳුන් කූරේ සිට බහණ්ඩ ගන්න එළියට ගියා. ඒ වගේම මේ නවත්තපු බහණ්ඩ වලට ආදේශන හැකියක බවන නිෂ්පාදනය කරා පහුගිය වසර එකහමාර තුල. ඒ නිසා අපිට ඩොලර් බිලියන 1.6ක් නවත්ත ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි එක උත්තරයක්. මොකද ඉරිසියාවට, කුහකකමට, ක්‍රෝධෙන්, වෛරෙන් කතා කරාට අපි ප්‍රතිපත්තියක් අනුව දර්ශනයක් අනුව මේ රට පාලනය කරනවා නම් අපිට මේ රට ජයග්‍රහණ කරාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් විපක්ෂයේ ගොඩක් කට්ටිය හොරගල් ඇහිඳිනව ගමට යන්න. එක එක ගමට යන්න, ගමට යන්යන් කිය යම් යම් වැඩසටහන් කරනවා. හැබැයි ගමට යන්න බෑ. දෙදස් පහේදී දැවන්ත යුද්ධයක් තියෙන වෙලාවේදීත් සෑම මැතිවරණ කොට්ටාසයකම ග්‍රාම සේවා වසමක්ම ආවරණ විදිහට එක් ගමකට එක් වැඩසටහනක් තුලින් ගම ශක්තිමත් කරා අවසානයේ ගම සමග පිළිසඳර වැඩසටහන තුලින් පක්ෂ විපක්ෂ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂ 40ක ප්‍රතිපාදනයක් වෙන් කරලා ලංකාවේම ගම් 14022 ආවරණ වෙන විදිහට අති දැවැන්ත වැඩසටහන මෙවර අයවැයෙන් සංවිධානය කළ තිනවා. මෙන්න මේවට ගොඩක් ඉතින් රිදිලා තියෙන මොකද අවුරුදු පහක් රට පාලනය කරාට ගමේ මන්ත්‍රීවරයාට ගමේ මහජන නියෝජිතයාට ගමේ මිනිසුන්ට අවශ්‍ය දේ කරේ නැහැ. මොකද බිලියන ගාණක් ණය අරගෙන කරේ කහිර සුදු කරන එක විතරයි. අපි දැක්කේ නැ වෙන දේවල්. ඒ වගේම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි නැවතුණ සංචාරක කර්මාන්තය පටන් ගත්තා. ඔක්තෝබර් මාසයේ වන විට සංචාරකෙන් 27770 ලංකාවට ආවිල්ලා තියෙනවා. ඒ වගේම අලුත් ගුවන් සේවාවන් අපේ රටට ආවිල්ලා තියෙනවා. මේ කොරෝනා මර්ධනයත් එක්ක රාජ්‍ය පාලනයේ තියෙන විනිවිද භාවයත් එක්ක ඒ ප්‍රතිපත්ති ගරුක භාවයත් එක්ක විදේශ රටවල් විශාල විදියට අපේ රටගෙන අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සෞභාග්‍ය වැඩසටහන් යටතේ ඍජුව අමාත්‍යාංශවල අරමුදල් ධම්මවලට වෙන් කරලා තියෙනවා. ඒ වගේම හෝම් ෂොප් වැඩසටහන යටතේ මිලියන 15000ක් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ සමස්ත වෙන් කිරීම එකතු කරාට පස්සේ ගම අනිවාර්ය නියත වශයෙන්ම ශක්තිමත් වෙනවා. ඒ වගේම නැවතුණු විදේශ රැකියා නැවත පටන් අරන් තිනෝ වසර එකහමාරක් තිස්සේ විදේශ රැකියා නැවතුණා. අපේ රටට වැඩියෙන්ම ආදායම් එන ප්‍රභවයක් තමයි මේ විදේශ රැකියා මාර්ගයෙන්. නමුත් අද ඒකටත් මඩ ගහනවා රට අතහැරලා යන්න කියලා. හැබැයි අවුරුදු පහක් ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් වලින් දෙඟා නටලා ඔක්කොම බලි තොইল හිටන් නැටුවා. හැබැයි අද ඒ තරුණයෝ රට යනකොට ඒකටත් මඩ ගන්න රට අතරලෙන් රට අතරලෙන් ඒ රටවල් තාම විවෘත කළ නැහැ. ඒ පදිංචි වෙන රටවල් ඒවා ආයි වහලා ෆ්‍රාන්සේ ජර්මනිය ඔක්කොම රටවල් වහලා ගන්නේ නැහැ. හැබැයි මේ යන්නේ රස්සාවට මිනිස්සු. එතකොට ඊයේ පෙරේද දවස් වෙනකොට නොවැම්බර් 13 වෙනිදා වෙනකොට 84753ක් මෙරටින් විදේශ රැකියාවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අපිට ලොකු ශක්තියක් ඒක. ඔවුන්ට අපි මේ වෙලාවේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. ඒ ශ්‍රම බලකාය වෙන විදේශ ශ්‍රම බලකාය වෙන. ඒ වගේම මම මේ ගරු සභාවට විශේෂම මතක් කරන්න කැමතියි විශිෂ්ට ආර්ථික විශේෂඥයෙක් ඒ වගේම කෘතහස්ත දේශපාලඥයෙක් වෙන ඇන්නම් පෙරරම ඇතුතුමා 1969 දී ප්‍රකාශ කළ එතුමාගේ පොතකින් මම මේක ගත්තේ. 1969 දී එතුමා කිව්වා JR ජයවර්ධන ජනාධිපතිතුමාට රට බාර දෙන්න එපා. හැබැයි බාර දුන්නොත් ආයි ගන්නත් එපා. ඒ බාර ගන්න රටෙන් වැඩක් නැහැ කියලා. මොකද ඒ තරම් මේ රට විනාශ කරනවා. ඒක ප්‍රතිඵල ඔබට දකින්න පුළුවන්. ඒක මට දැන් කියන්න බෑ. අපි හැබැයි අනාගතයේදී බලා ගන්න පුළුවන් එහෙම බාර දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඒක නම් මම කනගාටු වෙනවා කියලා. ඉතින් ඇත්තටම 1977 දී පටන් ගත්තේ විනාශය අනුව දේශීය කර්මාන්ත විනාශ කරලා දේශීය කෘෂිකර්මාන්තය නැති කරලා ඒ වගේම දේශීය විවිධ වර්ගයේ කර්මාන්ත ශාලා පරණ යකඩ වලට විකුණලා මේ රට අන්ත අසරණ භාවයකට පත් කරන්න එදා ඒ රජය කටයුතු කරා. ඒ වගේම වසර 2500ක ඉතිහාසයක් තියෙන අපේ රටට ඒ වගේම එහෙම වාරි කර්මාන්තයේ කෘෂිකාර්මික ශක්තිය තියෙන අපේ රට අවසානයේ අවුරුදු 200ක් පරණ රටවල් වල හදන පෝර ගෙනල්ලා මේ රට නැති කරන දැන්ට ඒ පිඹුරුපත් හැදුවේ ඒ රජයන් විසින්. ඒ ගැන මම විශේෂයෙන්ම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි වරදවල් නැවත වෙන්න දෙන්නේ නැහැ. මම දැක්කා අපේ පැත්තේ ඉඳගෙනත් මේ විරුද්ධ පක්ෂයේ භූමිකාව රඟපාන සමහර මැති ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරනවා. නමුත් අපි කනගාටු වෙනවා. ඒවා එහෙම වෙන්න ඉඩ තියන්නේ නැති නිසා තමයි ගොඩක් අය රිදිලා තින්නේ අද. එක එක රටවල් වල ඒජන්තවරු විදිහට තමයි අද ගොඩක් අය රඟපාන්නේ මෙතන. ඉතින් ඒ ගැන අපි වෙනම කතා කරන්න ඕන. අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න තොරතුරුත් එක්ක. ඒ වගේම 2018 2019 ජූලි 15 වෙනිදා වෙන විට ඩොලර් බිලියන 6.9ක් මේ යහපාලන ආණ්ඩුව ණය අරන් තිනවා. හැබැයි අපි දැක්කේ මං කලින් කෝ වගේ කහයිරි සුදු කරන එක විතරයි ඇරෙන්න භෞතිකව අපිට පේන ඵලදායිතාවයක් තියෙන මේ රටේ මහ ජනතාවට බදු මුදල් වලින් මේ රටට බදු ගෙවන ජනතාවට භුක්ති විඳින්න පුළුවන් භෞතික කිසිම ඵල ප්‍රයෝජනයක් හදලා දීලා නැහැ. ඒවට මොනවද උනේ කියන එක ගැන අපි දැන් සාකච්ඡා වෙනවා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් කමිටුවේදී. ඒ අනුව අපි දැක්කා ගිය සතියේ තීච්ච කෝප් කමිටු වාර්තාවේ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්තපුරයක් හදලා දෙන අපරායන කර්මාන්තපුරයක්. හැබැයි ඉඩම අරගෙන නැහැ. ඉඩ නැති ඉඩමකට රුපියල් බිලියන 2ක් වියදම් කරලා දිනවා. මෙන්න මේවා තමයි කෙරුවාවල් තව තියෙන ගොඩක් කෙරුවාවල් ගැන කතා කරන්න. ඒ වගේම අද විපක්ෂ නායකතුමත් ඒ විපක්ෂ ආචාර්යවරු කණ්ඩායමත් හරි කැමති මම දැක්ක මේ දවස් දෙක පුරාවටම විදේශ ණය ගන්න ඕන කියන කිදී අපිට පේනවා සමහරවිට මේ ජාත්‍යන්තර අරමුදලේ හරි ලෝක බැංකුවේ හරි නියෝජිතයොත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට ඉන්නවද කියලා එතරම් මට කුතුහලය ඇති වුණා. ඒක නත් වෙනම හොයන්න ඕන. ඒ වගේම මේ කෙරුවාව අපිට බලන්න පුළුවන් ලෝක බැංකුවේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය අනුව 2013-14 වර්ෂයේදී ලෝක බැංකු ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය අපි හිටියේ 81 වෙනි ස්ථානයේ. අපි 81 වෙනි ස්ථානයේ ඉන්නකොට ඉන්දියාව හිටියේ 134 වෙනි ස්ථානයේ. ගහන්න Google එකේ Wikipedia එකට ගිහලා ලෝක බැංකු මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක බලා ගන්න පුළුවන් මේ කෙරුවාව මේ කට්ටියගේ. එතකොට අපි 81 ඉන්දියාව 134. එතකොට 2019 වර්ෂ වෙන විට විපක්ෂ ආචාර්යතුමාලාගේ කෙරුවාව අනුව අපි ආවා 111 වෙනි ස්ථානයේ. 2013-14 81 හිටපු අපි
ඔනබල් වේලකුමා will take the chair.
ගරු මන්තුමා කතා කරන්න.
ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක මම මේ කතා කරේ අපේ ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමනි. එතකොට අපි 2013-14 81 ඉඳලා 2018-19 වෙනකොට 111 වෙනි ස්ථානයට පසු බැස්සා. හැබැයි 134 ඊට පස්සේ ඉන්දියාව 63 වෙනි ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි කලින් ආණ්ඩුව ඒ විදිහට ඒ ක්‍රමවේදය කරා නම් අපි ගොඩක් අද ඉස්සරහට එනවා. මොකද මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක බලලා එහෙම නැත්නම් ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකය බලලා තමයි මේ රටට ආයෝජකයෝ එන්නේ. නමුත් 111 වෙනි ස්ථානයේ තිබිච්ච රට අපි මේ වන විට 99 වෙනි ස්ථානට ගෙනල්ලා තිනවා. අපි ඒ වගේම ඉදිරියේදී තව අපේ මේ මෙවර ආර්ථික සංකල්පත් එක්ක ඒ වගේම අයවැය වැඩසටහන් එක අපිට තව ඉදිරියට මේක උඩට ගේන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම 2014 වෙනි විට අපි දූෂිත රටවල් අතර කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ අපි 54 හිටියේ. හැබැයි මේ යහපාලනය, ඒ කියන්නේ නැත්නම් යහපාලනය කියන්නේ ඇත්තටම දැන් වැරදි පාලනය කියන එකට අපි මම හිතන්නේ ඒක නම වෙනස් කරගන්න ඕන. 64 වෙනි ස්ථානයට තමයි 2019 දී අපිට මේ රට බාර දුන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයකින් තමයි අපිට බාර දුන්නේ. ඒ වගේම මේ 2015 යහපාලන ආණ්ඩුවේ නායකයෝ සිංගප්පූරුවෙන් මහ බැංකුව අධිපතිවරයෙකු ආනයනය කරා. අර අපනයන ආනයන වගේ ඒ කාලේ කරේ ඒ වගේ ආනයනය තමයි කරේ. එහම ආනයනය කරලා ඒ ආනයන මහ බැංකු සභා අධිපතිවරයා වැඩභාරණක ගන්නකොට මේ රටට ඉහෙම් බහින රෝගයක් තිබුණේ නැහැ. කොරෝනා වසංගත තිබුණේ නැහැ. හැබැයි උන්නැහැල කට්ටිය එකතු වෙලා රුපියල අසනීප කරලා සේලයින් දෙනකොටත් විපක්ෂ නායකතුමාලා හිටියේ කොහෙද? යාල අලිබලබල. මොකද එතකොටත් අගමැතිතුමා තමන්ගේ ඒ ගෝල බාලයත් එක්ක හොඳට වැඩේ රටට දීගෙන යන්නේ. ඉතින් ඒක නිසා අද කිඹුල් කඳුළු හෙළුවට මම දැක්කේ නැහැ කොයිම වෙලාවකත් මේ කට්ටිය මැදිහත් වෙලා මේ රට යම් තාක් දුරකට හරි ගොඩට ගන්නවා. ඒ වගේම අපේ මගේ මිත්‍රයා අපේ හර්ෂ සිල්වා මැතිතුමා මම දැක්ක මේ ලංකාදීප පත්‍රයක තිබුණේ මේ සුජිත් සේවාජූලි තමයි ඒක වාර්තා කරලා තිබුණේ. මේ රුපියල අවප්‍රමාණ වීම පැති ගොඩකින් රටට හොඳයි, ජනතා මෙදා අඩු වියදමින් අවුරුදු කනවා කියලා මං හිතන්නේ. ඒක මේ මම ඒ කියන ඔබතුමාට අපහාස කරන්නේ මම මේ මගාව තියෙන පත්‍ර කෑල්ල. එහෙම වුණොත් මේ පත්‍රය ගැන මේ පත්‍ර කෑල්ලේ තමයි මම මේ සඳහන් කරේ. ඒ වගේම ලෝක වෙළඳපොලේ බොරතෙල් එකක
ගරු අර්ෂඩි සිල්වා මන්ත්‍රීතුමා
අපේ කෝට්ටේ මන්ත්‍රීතුමාට මගෙන් මේක ඕනනම් ලොබිය අහන්න තිබ්බා. මට මඩ ගහන්න මෙහෙම කිව්වා. සුජිත් හේවාදූලි මාධ්‍යවේදියාගේ ඒක සම්පූර්ණ වැරදි. ඒක නිවැරදි කරලා ලංකාදීපේ ඊළඟ දවසේ ඒගොල්ලෝ මේ කරෙක්ෂන් එකක් දාලා තිබ්බා. ඒ කරෙක්ෂන් එකත් ඕනනම් මම ඔබතුමාට දෙන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරා.
නෑ එහෙම තියෙනවා නම් හොඳයි. ඒ කරෙක්ෂන් එක තියෙන එක ඇත්තට මම බැලුවා. ඒක කරෙක්ෂන් නෑ ඔබතුමා. මට ඒක පොඩ්ඩක් දෙන්න. ඒතර ඒක මටත් ටික බලා ගන්න පුළුවන්. මේ බොහොම ස්තුතියි. ඒ ගැන නිවැරදි කරාට මම මේ පුවත්පතේ තිබිච්ච කාරණාව කිව්වේ. ඒ වගේම ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 40ට තමයි ඒ කාලේ තිබුණේ 2015 දී. හැබැයි ඒ කාලේ හිටපු අදාළ ඒ මුදල් රාජ්‍ය ඇමතිතුමා කිව්වා ඒක පරිසර දූෂණ වළක්වන්න තමයි එහෙම කරේ කියලා. ඒ වගේම සීනි මිල වැඩි වෙනකොට සෞඛ්‍ය ඇමතිතුමා කිව්වා මේ රටේ දියවැඩියාව අඩු කරන්න තමයි කරේ කියලා. ඒ වගේ අපිට
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේ දැන් අපිට තේරෙනවා අර විපක්ෂ නායකතුමා නිර්දේශ කරපු මේ කොරෝනා බෙහෙත් ටික බිව්වනම් රටටම අවසරණයි කියලා දැන් අපිට පේනවා. මොකද මේ කියපු ඒ කරපු කාරණා අනුව. ඒ වගේම යහපාලන රජයේ නායකින්ගේ දුර්වල පෞරුෂය නිසා විශේෂයෙන් මම ඒක කියන්න ඕන හම්බන්තොට වරාය කිවිසුමෙන් කලාපයේ විශාල රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ ආර්ථික හා සමාජ වශයෙන් අපේ රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මොකද මේ වන විට මේ රටේ වෙච්ච මේ දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමට ප්‍රධාන වශයෙන්ම බලපාපු කාරණාවක් විදිහට තමයි මා දකින්නේ ඒ කිවිසුම. ඒ වගේම අද විපක්ෂ ඉතාමත් වගකීම් විරහිතව හැසිරෙන අන්දමක් මම දකිනවා. මොකද මේ ලෝකයේ තියෙන කිසිම දේශපාලන ව්‍යාපාරයක් මේ දැවැන්ත ගෝලීය වසංගතය තුළ මේ විදිහට පෙළපාල ගිහිල්ලා රට අකර්මණ්‍ය කරන්න උත්සාහ කරන්නේ. මොකද එක පැත්තකින් කියනවා සංචාරක ව්‍යාපාරයේ කඩාවැටිලා කියලා. ඒ වගේම රටේ පෙළපාලි යනකොට ඒ වගේම කොරෝනා වසංගතය ව්‍යාප්ත කරන්න හදනකොට සංචාරක මේ රටට එන්නේ නැහැ. ඒක තමයි මේගොල්ලන්ට ඕන අරමුණ. අරමුණයි දා පැහැදිලි. මොකද මේගොල්ලන්ට ඕන කොවිඩ් ආසාදිතින් සමග පෙළපාලි උද්ඝෝෂණ වලට යන්න. ඒ වගේම වසංගතේ නැවත ව්‍යාප්ත කරන්න. ඊට පස්සේ රෝහල් රෝගින්ගෙන් පුරවන්න. ඊට පස්සේ එදා වේලා හම්බ කරන අහිංසක මිනිස්සුන්ගේ ආර්ථිකයට ගහන්න. එතකොට මිනිස්සු ගොඩක් විපතටපත් වෙන. ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම කර්මාන්ත ශාලා වහන්න මේගොල්ලන්ට අවශ්‍යයි. ඒ වගේම රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරන්න මේගොල්ලන්ට අවශ්‍යයි. ඕකේ තමයි 1977 ඉඳන් කරේ මිනිසුන්ගේ ලේවලින් මිනිසුන්ගේ වේදනාවෙන් මිනිසුන්ගේ ප්‍රශ්න වලින් තමන්ගේ දේශපාලන ගත ක්‍රියාත්මක කරන්න තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව. ගරු මූලාසන ආරක්ෂක මන්ත්‍රීතුමනි මම මගේ කතාවේ ඉතුරු කොටසම සභාගත කරනවා.
බොහොම ස්තුතියි.